නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්තුනි ඉවසීම කියන එක මහා පුදුම දෙයක්. ඉවසීම නැති වෙච්ච තැන අපිට ගොඩාක් ප්‍රශ්න ගැටලු ජීවිතේ හටගන්න. ධර්මාවබෝධයේ පිණිස යන ශ්‍රාවකයා ඉවසීම සසර පුරුද්දක් හැටියට පුරුදු කරපු දෙයක්. අපි සාමාන්‍යයෙන් කියනවා කේන්ති ගන්න එපා, ඉවසන්න, චුට්ටක් ඉවසලා ඉන්න, කලබල වෙන්න එපා, ඔයා ඉවසන්න. හැබැයි සමහරු ඉන්නවා ඒ ඉවසීම තියන අය ඉන්න, සමහරු ඉන්න හොඳට කල්පනා කරලා බුද්ධිමත්ව කල්යල් බලල බුද්ධිමත්ව තීරණ අරගෙන හොඳ ඉවසීමෙන් ජීවිතේ කළමනාකරණය කරගන්න අය ඉන්නවා. ඒ අතර සමහර අය ඉන්නවා තමන් සතු සියලු දේවල් සමහරලාට ඉවසීමක් නැතිකම නිසා සියල්ල නැති වෙලා විනාශ වෙලා තමන් ලොකු අනතුරුවලට පත් වෙනවා. ඒත් ඉවසීම නැහැ. කවුරු හරි කිව්වත් කියන කමක් නැහැ, මට ඕන දෙයක් වෙච්චදී. එතකොට ඒ වගේ ඉවසීමක් නැතිකම නිසා ජීවිතේ විශාල අනතුරුවලට පත් වෙනවා. මේක බුදුහාමුදුරුවෝ පෙන්වෙ කාන්ති පාරමිතා. කාන්ති කියන්නේ ඉවසීම. ඒක සසර පාරමී ධර්මයක් හැටියට පුරුදු කළ යුතු දෙයක් ඉවසීම. ඊළඟට උපපාරමිතාව. අපේ බෝසතාණන් වහන්සේ සසරේ තමන්ගේ අතපය අහිමි වුණත්, එක්ක ශරීරේ කොටසක් අහිමි වුණත් මම නම් ඉවසීම නැති කරගන්නේ නෑ කියලා ඉවසීම පාරමිතාවක් හැටියට, උපපාරමිතාවක් හැටියට පුරුදු කරලා තියෙනවා. ඊළඟට පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ඉවසීම පුරුදු කරනවා. මගේ ජීවිතේ නැති වුණත්, මාව මැරුවත් මම නම් ඉවසීම නැති කරගන්නේ නෑ කියලා ඉවසීමට හානියක් නොවි හිත රැක ගන්නවා. අපිට හිතන්නවත් බෑනේ එහෙම අවස්ථා ගැන. ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙනනේ කාත්මික සාන්තිවාදී තාපසයා වෙලා ඉපදුණා. මේක ජාතක පොතේ සඳහන් වෙන කතාව. මේ තාපසයන් වහන්සේ බොහොම ඉර්ධිමත් තාපසේ. රජ්ජුරුවන්ගේ උයනට දවසක් අහසින් වැඩම කරලා මේ තාපසයන් වහන්සේ උයනේ භාවනා කරනවා. ඔය අතරේ රජ්ජුරුවොත් වෙන ගමනක් ගෙදිච්ච වෙලාවක රජතුමාගේ අන්තප්පුරේ හිටපු කාන්තාව බිසෝවරු ටික අර උයනේ යනකොට දවසක් මේ තාපසයව දැක්කා. ඊළඟ දවසේ රජතුමා එක්ක, ඉතින් එදා රජත් මේ තාපසය එක්ක කතා බහ කරා. දැන් ආයිමත් දවසක් රජ්ජුරුව එක්ක මේ උයනේ ඇවිදිනවා. ඔහොම උයනේ ඇවිදගෙන යනකොට රජතුමා අර උයනේ ගහක් යට වාඩි වෙලා අර කාන්තාව පිරිසත් තමන්ගේ අන්තප්පුරේ කාන්තාව වට කරගෙන ඒ අය එක්ක සතුටු සාමීතියේ කතා වෙවි ඉන්නකොට රජ්ජුරුවන්ට නිදිමත ආවා. ඒ අන්තප්පුරේ එක කාන්තාවක්ගේ උකුලේ හිස තියාගෙන එහෙමම නිින්ද ගියා රජතුමාට. දැන් රජ්ජුරුව නිින්ද ගිහිල්ලා අනිත් කාන්තාව ටික අර අන්තප්පුරේ ඉන්න ওই වටේ ඇවිද ඇවිද යනකොට දැක්කා අන්න අර තාපසයන් වහන්සේ අදත් වැඩ ඉන්න. මේ තාපසයන් වහන්සේ ගහක් යට වාඩි වෙලා භාවනා කරනවා. ඒ වෙලාවේ දැන් අර අනිත් කාන්තාව ටික ගිහිල්ලා තාපසයන් වහන්සේට ගෞරව කරලා ඉදිරියෙන් වාඩි වෙලා තාපසයන් වහන්සේ සමග ධර්ම කතාවක යෙදුණා. ධර්මය අහන්න ආසයි. ඉතින් තාපසයන් වහන්සේත් එක්ක කතා කර කර ඉන්නකොට දැන් අර රජතුමා තමන්ගේ උකුලේ නිදාගෙන ඉන්නද්දි මේ කාන්තාවට යන්න විදිහක් නැහැ. දැන් කේන්තිය හිතට ලොකු තරහක් ආවා. මේ අය ගිහිල්ලා අර තාපසයාගෙන් බණ අහනවා. මං තමයි මේ රජ්ජුරුවන්ගේ මෙතන හිර වෙලා මට නැකිට ගන්නත් බෑ, මට යා ගන්නත් බෑ කියලා. ටික වෙලාවක් ඉඳලා කේන්තියෙන් තමන්ගේ කකුල ගස්සලා රජ්ජුරුවන් ඇහැරෙව්වා. රජතුමා ඇහැරුණා. ඇහැරලා වටපිට බැලුවා, කෝ මේ කාන්තාව ටික කේන්ති කියලා. ඒ වෙලාවේ කිව්ව බලන්න රජතුමනී, රජතුමා ගැන කිසිම ගාණක් තියෙනවද? රජතුමා ගැන කිසිම හැඟීමක් තියෙනවද මේ අයට? ආම් බලන්න කිව්ව අර ගිහිල්ලා තාපසයා එක්ක ඔය කලින් දවස්වලත් ඔහොම තමයි කිව්ව. ওই තාපසයා බොහොම වශී දන්න කෙනෙක්. ඒ තාපසයට වශී වෙලා ඉන්න කියෝ කියල ඔන්න රජ්ජුරුවන්ව නොමගැරිය. එදා රජතුමාට විශාල කේන්තියක් තරහක් ඇති වුණා. මේ සිතුවිල්ල දැක්ක මේ තාපසයා ඒ සැනින්ම අහසට පැන්නැගල අහසින්ම තමන්ගේ තාපසාරාමයට වැඩම කරා. දැන් රජ්ජුරුවන්ට පුදුම කේන්තියක්. එදා රජතුමා ඇවිල්ල හොඳට මත් පැන් බීලා වදකයන්ට ඇවිල්ල කීවා අර තාපසයා ගිහිල්ල හොයාගෙන ඇදගෙන වරෙල්ලා කිව්. අනි අර තාපසයා ශාන්තිවාදී තාපසයා ඇදගෙන දැන් අල්ලගෙන රාජපටියෝ එක්කරගෙන එක්කරගෙන ඇවිල්ලා රජතුමාට පැමිණිවට පස්සේ රජ්ජුරුව ආයි නඩු ඇහිලි මොනවත් නැහැ. කේන්තිය ද්වේෂය ඒ වෙලාවේ කිව්වා මේකට කස පහරවල් 1000ක් ගහන්න කිව්වා. දැන් වදකියෝ එක්කරගෙන ගිහිල්ලා වද දෙන භූමියේ බැඳලා කස පහරවලින් කසෙන් ගහලා 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 1000ක් නෙමේ එක කස පහරක් ගහනකොට විශාල වේදනාව. එහෙම කස පහර ගහලා ගහලා මුළු කොන්දෙම හැම ගැලවෙනකන් තුවාල වෙනකම්ම කස පහරවලින් පහර දුන්නා. එහෙම පහර දීලා දැන් අතෑරියට පස්සේ එහෙම ඇදගෙන වැටුණ මුළු කොන්දෙලේ පෙරන විශාල වේදනාව. ඒත් මේ ශාන්තිවාදී තාපසයා නෙමෙයි තමන්ගේ හිතට ද්වේෂ සිතුවිල්ලක් ඇති වෙන්න ඉඩ තියන. ඔහු හිතනවා ඔහු හැම වෙලේම මන්ත්‍රයක් වගේ දැන් වචනින් මතුරනවා. රජතුමා සුවපත් වේවා. රජතුමා සුවපත් වේවා. මට මේ කසින් පහර දෙන අය සුවපත් වේවා. යහපතක් වේවා. ඒ වෙලාවේ අර රජුරුව ළඟට ඇවිල්ලා ඇහුවා මොනවද බොයි කියන්නේ? කිව්වා රජතුමනි රජතුමා සුවපත් වේවා. රජතුමාට යහපතක් වේවා. මට මේ කසින් පහර දීපු අයද මේ පිරිසද මේ හැමෝම සුවපත් වේවා සුවපත් වේවා. කේන්ති කියා. අර කලාබු රජ්ජුරුවන්ට විශාල කේන්තියක් ආ. ඒ වෙලාවේ වදකයන්ට කිව්වා මේකව අල්ලගෙන අතක් කපන්න කිව්වා. වං අත කපන්න කිව්වා. දැන් වං අත අර පණ පිටින්ම අල්ලගෙන අතක් කපලා වෙන් කරා. ලේ පෙරනවා. රජ්ජුරු ඇවිල්ලා කපපු අත ළඟට ඇවිල්ලා අත පෑගුවා. තුවාලේ පාගල ඇහුවා තාමත් උඹ අර කලින් විදිහටම ඒකම කියනවා දැන්. මොකක් ඒ වෙලාවේ කිව්වා අනේ රජතුමනි සුවපත් වේවා මගේ අත කපපු අය සුවපත් වේවා කියලා. මේ රජුරවන්ට තවත් කේන්ති ගියා. අනිත් අතක් කපන්න කිව්වා. ඊළඟ අතක් කැපුවා. ඊළඟට කකුලක් කැපුවා. ඊළඟ කකුලක් කැපුවා. දැන් අත් දෙකත් කපලා කකුල් දෙකත් කපුවා. ඊළඟට නහය කැපුවා. කන් දෙක කැපුවා. ඔහොම වද දීලා දැන් හිතන්න අත් දෙක කකුල් දෙක කැපුවා කියන ලේ ගොඩක දැන් මැරෙන්න ඕන මෙන්. පණ අදිනවා ලේ ගලනවා. ඔය අතර මේ රජ්ජුරු ඇවිල්ලා පපුව පාගල ඇහුවා තාමත්තුම මෛත්‍රී වඩන තාමත්තුඹට ඉවසීම තියෙනවද කියලා ඇහුවා. කතා කරගන්න අමාරු යමාරුවෙන් කියන අනේ රජතුමා සුවපත් වේවා සුවපත් වේවා කියලා. ඒ වෙලාවේ යකඩ උලක් අරගෙන හෙල්ලකින් ඇන්න පපුවට රජතුමා. එහෙමම අර හෙල්ල අනිනකොට තමන්ගේ ශරීරය පසාරු කරගෙන යනකොට ඒ වේදනාව අන්තිම පණ යන මොහොතෙත් රජතුමා සුවපත් වේවා මේ හැමෝම සුවපත් වේවා මේ ඉවසීම මට ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිසම උපකාර වේවා කියලා එහෙම පණ ගියා. බ්‍රහ්ම ලෝකෙ පහළ වුණා. දැන් බලන්න අපිට හිතන්නවත් පුළුවන්ද කියලා මෙහෙම ඉවසීම මේ තරම්. දැන් සමහරුන්ට සමහරු ඉවසනවා කරගන්න දෙයක් නැතිකමට. දැන් අපි ගත්තෝ සාමාන්‍ය සමාජය තුළ තියෙන්නේ මිනිස්සු ඉවසනවා බය නිසා ඉවසනවා. ඒක සැබෑ ඉවසීමක් නෙමෙයි. දැන් අපි ගත්තෝ ගමක ගම්බ තේරෙන භාෂාවෙන් හිතන්න. ඔබට සමහර වෙලාවට ගමේ හරි ඔබ අතර හරි මොනවා කිව්වත් සද්ද නැතුව ඉන්න අහිංසකම මිනිස්සෙක් නම් අන්න සමහරුන්ගේ චණ්ඩිපාට ඔක්කොම ඒ මනුස්සයාට තමයි බනින්න ගහන්න සැරදාන්න ඔක්කොම යන. හැබැයි අපි හිතමු පොලිසිය ලොක්කෙක් ආවා. එක්කෝ ඒ ප්‍රදේශයේ ඉන්න බොහොම බලපුලුවන් කාරයෙක් ආවා. මැරෙක් වගේ මනුස්සයෙක් ආවට පස්සේ අන්න එතනදී පූසා වගේ. එතන සද්ද නැතුව බිම බලාගෙන ඉවසගෙන ඉන්න. ඒක ඉවසීම නෙමෙයි. ඒක බය නෝන්ජල්කම. එතකොට අපිට පේනවා සමහරු ඉවසනවා වගේ ඉන්න එක ඉවසීමක් නෙමෙයි. සමහරට පුද්ගලයාට ඊළඟට මට අනතුරක් වෙයි, මගේ පවුලට අනතුරක් වෙයි. ඒ විදිහට බය නිසා යමක් කර කියාගන්න බැරුව සද්ද නැතුව ඉන්නවනම් ඒක ඉවසීම නෙමෙයි. හැබැයි පින්වතුනි ඉවසීම කියලා කියන්නේ තමන්ට බලය තියෙද්දි, තමන්ට යමක් කරන්න පුළුවන්කම තියෙද්දි ද්වේෂයේ ආදීනව, තරහ යෑමේ ආදීනව, කේන්ති ගැනීමේ ආදීනව සිහි කරලා මම මගේ හිත රැක ගන්නවා කියලා හිතාගෙන තමන්ට හතුරුකම් කරන, තමන්ට නපුරුකම් කරන, තමන්ට වෛර කරන, තමන්ට අලාභයක් කරපු පුද්ගලයා ගැන පවා යහපත ප්‍රාර්ථනා කරගෙන හිතෙන්වත් හිතන්නේ මොහුට අනතුරක් වේවා, මූ මට මෙහෙම කරා මෙහෙම කරා කියලා හිතෙන්වත් හිතන්නේ. හිතෙනුත් මෛත්‍රී වඩනවා. මේක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි අපිට පේනවා මේ බුද්ධත්වයේ කරා යන බෝධිසතාණන් වහන්සේලා සසර පුරුදු කරපු ගුණධර්ම අපිට හිතා ගන්නවත් බෑ. පසේ බුද්ධත්වයට පත් වෙන ඒ බෝසතාණන් වහන්සේලා සසර පාරමී පුරද්දි පාරමී උපපාරමී හැටියට පාරමී සම්පූර්ණ කළ යුතුයි. බුද්ධත්වයට පත් වෙන බෝසතාණන් වහන්සේලා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට තුන් ආකාරයකට ඒ පාරමී සම්පූර්ණ කරගත යුතුයි. හැබැයි උතුම් අරහත්වයට පත් වෙන ශ්‍රාවකයෝ පාරමී හැටියට සම්පූර්ණ කළ යුතුයි. ඒ නිසා මතක තියාගන්න, ඔබට මේ ධර්මය අවබෝධ කරගන්නවා නම් අපි ඇහුවොත් අනේ කොහොම හරි නිවන් දකින්න ඕන, කොහොම හරි නිවන් දකින්න ඕන කියලා හිතනවා, කියනවා, ආස කරනවා, මහන්සි වෙනවා. හැබැයි ඔබ තුළ ඔබ ඉවසීම ඇති කරගන්න කැමති නැත්නම් සමහරු ඉන්නවා බණ අහනවා. හැබැයි කේන්ති යන එක චුට්ටක්වත් අඩු කරගන්න කැමති නැහැ. සමහර ලාවට අපි දන්නවා සමහර ඔබ අවංකව හිතන්න සමහර චරිත දිහා ඔබ දන්න ඔබේ නෑදෑයෝ අතර ඉන්න පුළුවන්, ඔබේ යාළු මිත්‍රයෝ අතර ඉන්න පුළුවන්. මේ බණහයිද්දී ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අර බණහන රේඩියක උසල පොලේ ගහන මිනිස්සු නැද්ද? මේ තමන් බණහපු රේඩියක උසල පොලේ ගහන, කේන්ති ගිය ගමන් එක්ක අතේ තියෙන එකෙන් දමල ගහන, එක්ක ගෙදරම තමන්ම දුක් විඳලා තමන් හම්බ කරලා තමන් මහන්සි වෙලා ගෙන ආපු ගෙදර බඩු ටික මේ හතුරෙක්ගේ වනේ, මේ තමන්ගේම දේවල්, තමන්ම බඩු ටික පොලේ ගහනවා. එතකොට හිතන්න මේ කේන්තියේ තියෙන ස්වභාවය, ඉවසීමක් නැතිකම මිනිස්සෙකුට මොනතරම් අනතුරක් කරනවද? ඔහුගේ නුවණ වහලා දාන ඔහුට ඒ වෙලාවට වෙන අනතුර පේන්නේ, අලාභි පේ, ඔහුට දැනෙන්නේ මේ මගේ දේවල්ම නේද මං නාස්ති කරගන්නේ, බන් දුක් විඳලා හම්බ කරපු දේම නේද මම මේ පොලේ ගහන්නේ, මගේ ද්වේෂය නිසා මටම නේද අලාභයක් වෙන්නේ හානියක් වෙන්නේ කියලා බොහෝ දෙනෙකුට පේන්නේ. ඒ නිසා පින්වතුනි සසර ධර්මාවබෝධයට යන ශ්‍රාවකයෝ මේ බණ විතරක් අහලා සුදු ඇඳගෙන ලෝකෙට පේන්න පින්කමක් කරා කියලා සමහර වෙලාවට සද්ගුණවත් උපාසකයා දායකයා හැටියට පෙනී හිටියා කියලා, එක්ක පන්සලේ දායක සභාවේ හිටියා කියලා පින්කම් සංවිධානය කරා කියලා මේ ධර්මය අවබෝධ කරගන්න එක ලේසි නෑ. මතක තියාගන්න ඔබ තුළ මේ ධර්මය ඕපනයිකයි. තමා තුළින් තමාට පමුණවාගෙන තමා තුළින් ඇති කරගත යුතු ගුණධර්ම ගොඩක් තියෙන. මේක ලෝකෙට පේන්න කරන රඟපෑමක් නෙමෙයි. ඒ නිසා ධර්ම මාර්ගේ වඩනවා කියන්නේ ඔබ තුළ මේ ගුණධර්ම වැඩෙන හැටි වෙනදට වඩා පියවරෙන් පියවර ඔබට දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔබ තුළ ධර්මයේ දියුණුණා, ඒකේ ප්‍රතිඵලය ඔබටම හොයන්න පුළුවන්. ඔබට කවුරු හරි බනිද්දි සමාවිත ඔබට ඇහෙන්නම ඔබේ ඔබට දොස් කියනවා, ඔබට බනිනවා, ඔබ අවුස්සන්න උත්සාහ කරනවා. ඔබට පුළුවන් නම් එයා කරගන්න දේ යාගෙනියයි. සමහර ලාවට හිතනවා අනේ ඉතින් නොදන්නකම නිසා නෝ මං ගැන ඔහොම කියන්නේ, මම මොකටද කවුරුන් නිසා කේන්ති ගන්න, මට මොකද, එයා කරගන්න දේ යාගෙනියයි. ඒ මිනිස්සයාටත් යහපතක් වේවා. ඒ විදිහට ඔබට හිතන්න පුළුවන් නම් අන්න මේ පාරමී ධර්ම සසරේ ඔබ යම් මට්ටමකට හරි පුරාගත්ත කෙනෙක්, ඔබටම ඔබව දහම් කණ්ණාඩියෙන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දහම් කැඩපතෙන් තමන් දිහා බලලා තමන් ගැන මැනගන්න කියලා. ඒ නිසා මේ පාරමී ධර්ම ඔබ තුළ පිරිලද කියලා කාගෙන්වත් අහන්න ඕනේ. ඒක දන්නේ ඔබ. ඔබට ඔබේ හිත දිහා බලලා ඔබේ හිතේ තරහව, ද්වේෂය, වෛරය, කේන්තිය මතුවෙන ඒ තුළ ඔබ ක්‍රියා කරන ආකාරය ඔබටම මෙනෙහි කරලා ඇත්තටම ධර්මාවබෝධයට පාරමී ධර්ම මාතුල වැඩිලද කියලා ඔබටම ඔබ තුළින් මැනගන්න පුළුවන්. කවුරු හරි ඔබට දොස් යද්දි ඔබට ඒක හිනා වෙලා ඉවසලා පස්සේ වැඩ දැන් සමහරු ඉන්නවා ඒ වෙලේ සද්ද නැතුව ඉන්නවා දෙන්නම් පස්සේ වැඩේ කියලා. ඒ වෙලාවේ බොහොම ඉවසීමෙන් හිනා වෙලා ගිහිල්ලා පස්සේ සැලසුම් කරනවා කාටවත් අහු නොවෙන්න. මොහුට අනතුරක් කරන්න ඕන, මුගෙන් පලි ගන්න ඕන කියලා. ඒවා ඉවසීම නෙමෙයි. පින්වතුනි සැබෑ ඉවසීම කියන්නේ හරියට කවුරු මොනවා හරි ඔබ දන්නවා නෙළුම් කොලේ දිය රදින්නේ. ඒ වගේ ඔබේ හිතේ ද්වේෂය, තරහව, වෛරය, කේන්තිය ඔබ තැම්පත් කරගන්නේ නැහැ. ඒක වචන මාත්‍රිකින් අවසන් කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අර බාහ්‍ය දාරුචීරියට දීපු අවවාදේ. දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. යමක් දැක්කොත් දැක්කා විතරයි. ඒක එතනින්ම අතහරින්. එහි නිමිති සටහන් හිතේ තියාගෙන ආපහු ඒවා හිත හිත කෙලෙස් උපද්දවන්න එපා. දකින දේ එතනින් අතහරින්. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනොත් කවුරු හරි ඔබට බනිනව ඇහෙනව, ඔබට දොස් කියනවා, ඔබට ඇහෙනවා. ඒක ඇසීම මාත්‍රයකින්ම කනයි ශබ්දයයි විඤ්ඤාණයයි නිසා මට මේක ඇහුණා. කනත් අනිත්‍යයි, ඒ ශබ්දයත් අනිත්‍යයි, ඒ සෝත විඤ්ඤාණයත් අනිත්‍යයි. එතනින් අතහැරලා දාන්න. එහි නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් ඇති වෙන විදිහට ආයෙමත් ඒක සිහි කර කර අසවලා මට මෙහෙම කීවා මෙහෙම කීවා කියලා සිහි කර කර කෙලෙස් උපද්දවන්න යන්න එපා කියලා. ඔබට පුළුවන් නම් ඒ විදිහට ඉවසීම ජීවිතේ ප්‍රගුණ කරන්න, පුරුදු කරන්න. හැබැයි ඒක දකින්න තියෙන ඔබ තුලේ. ඒක බාහිර කෙනෙකුට නෙමෙයි. ඒක ඔබ තුලින් ඇත්තටම දකින්න පුළුවන්. ඔබට වැරදි කරන, මොකද මේ සමාජය අපිට ඕන තරම් හතුරෝ, තරහකාරයෝ, ඊර්ෂ්‍යාකාරයෝ. ඒක ඔබේ වැරද්දක් නිසා නෙමෙයි. අපි ජීවත් වෙන ලෝකය අවිද්‍යාසහගත ලෝකයක්. අවිද්‍යාවත් තණ්හාවත් මත සකස් වෙච්ච කෙලෙස් සහිත ලෝකයක අපි ඉන්නේ. එවැනි ලෝකයක් තුල ආත්මාර්ථකාමී මිනිස්සු, තමන් ගැන විතරක් හිතන මිනිස්සු, ඕන විනාශයක් කරලා ගොඩ යන්න පුළුවන් කියලා හිතන මිනිස්සු, පලිගන්න ද්වේෂයට, තරහට ඒවටම නැඹුරු වෙච්ච කොටසක්, ගුණධර්ම නොහඳුනන, පවට ලැජ්ජා බය නැති මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්න වෙන්නේ. එවැනි ලෝකයක අපිට ඕන තරම් යෙදෙනවා, ඕන තරම් තරහ යන හේතු, කේන්ති යන හේතු, පලිගන්න කාරණා සාධාරණ දැන් ඕන වෙලාවකට අපිට ගලපලා ඒක සාධාරණීකරණය කරගන්න පුළුවන්. මේක මෙහෙම කිව්වා අපි ඉවසලා හරියන්නේ නැහැ, මේකේ සාධාරණයක් තියෙන්න ඕනේ. අපිට සාධාරණේ නාමෙන්, යුක්තියේ නාමෙන් අපිට ඕන තරම් ගලප ගලප අපේ ඉවසීම නැතිවීමට හේතු අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි ඔබ පරාදයි. ඔබ ලෝකයේ තුල, සමාජ ක්‍රමයේ තුල ඔබ ඒකෙන් ජයග්‍රහණය කරත් කෙලෙස් තුල, කෙලෙස් සටනින් ඔබ පැරදිලා ඔබේ හිතට ද්වේෂයක්, වෛරයක්, කේන්තියක් ඇති වෙලා ඔබ ඒ ඔස්සේ පැටලි 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 යනවනම් ධර්මාවබෝධය කරා යන ගමනේ ධර්ම මාර්ග තුල ඒ කුසල් දහම ඔබ තුල තාම වැඩිලා නැහැ. මේක ලේසි දෙයක් නෙමෙයි. මේ ධර්ම බණහන් ලේසි, බණ පින්කම් කරන්නත් ලේසි, බණ සංවිධානය කරන්න, සුදු ඇඳ ගන්න, උපාසක වෙස්මවා ගන්න ලේසි. හැබැයි ධර්ම මාර්ගේ වඩනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මජ්ඣිම නිකායේ තියෙන කතචූපම කියලා සූත්‍රයක්. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ අපිට ඉවසීම ගැන පෙන්නලා දීපු උපමාව, අපිට හිතාගන්නවත් බැරි උපමාව. කතචූපම කියන සූත්‍රය. ඔබ දන්නවා සාමාන්‍ය ඔය පොඩි දරුවෝ, අද තරුණ වයසේ ඉන්න අය නම් ඇස් දෙකට දැකලා නැතුව ඇති. වැඩිහිටියෝ සාමාන්‍ය ලංකාව වගේ රටක ඔබ මීට කලින් ජීවත් වුණා නම් අද ඕස්ට්‍රේලියාවේ හිටියා සමහරට ලාංකිකයන්ට ලෝකේ ඉන්න අයට ඔය පරණ ලී ඉරපු ක්‍රම ඔබ දැකලා ඇති. ඉස්සර මීට අවුරුදු ගානකට කලින් ඔය යන්ත්‍ර සූත්‍රය යොදා ගන්න නැතුව ගස් කැපුවට පස්සේ ලී අලිලව්ව තමයි තමාට කොටන් ඇදගෙනෙන්. ඊට පස්සේ මැස්සක් හදලා බෝම අමාරුවෙන් අර කොටේ අර මැස්ස උඩට ගන්නවා. එතකොට දිග කියතකින් කෙනෙක් අර ලීය උඩ ඉන්නවා, කෙනෙක් පල්ලෙහායි. දෙපැත්තට තරගෙට අදිනවාර කියත. ඒ අදිනකොට අර ලිය ඉරෙන ඔහොම තමයි ලීරන්. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි යම් කිසි කෙනෙක් මේ විදිහට අර ලීරනවා වගේ ඔබව බැඳලා අතපය බැඳලා කියතකින් අතපය කපනවා. හොරු පිරිසක් කියලා හිතන්න, ඔන්න කොහේ හරි අල්ලගෙන හොරු පිරිසකට අහුවෙනවා. ඔවුන් කල්පනා කරනවා මෝට කොහොම හරි මෙතන යන්න දෙන්න හොඳ නෑ, අපි ගැන එලි කරයි, වද දීලා මේක මරන්න ඕන කියලා හිතන. කොහොම හිතලා අනේ අර පුද්ගලයව අල්ලගෙන අත් දෙක කකුල් දෙක ගැට ගහලා කියතකින් දැන් ඉරනවා. තමන්ගේ අතපය කපනකොටත් බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය ස්වභාවය ගන්න කෙලෙස් සහිත කෙනාට මොකද හිතේ? මං කිසිම වරද්දක් නොකර මාව අල්ලගෙන මගේ අතපය කපලා මට මුන් වද දෙනවා. කේන්තියක් එනවද නැද්ද? තමන්ට යමක් කරගන්න බැරිවි. හැබැයි හිතට කේන්තිය එනවනේ. හිතෙන් හරි ශාප කරන, මුන්ට නම් හොදක් වෙන්න එපා, මුන්ට හොදක් වෙන්න එපා කියලා හිතෙන් හරි හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කතචූපම සූත්‍රයේ, මහණෙනි තමන්ගේ අතපය කපනකොට හිතට කේන්තියක් ආවොත් ඒ කපන අය ගැන ඒ වෙලාවෙම හිතන්න, මට බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ පිහිටන්න බැරි වුණා කියලා. මට කේන්ති ගියා, මට ඔවුන් ගැන තරහ සිතක් ඇති වුණා, මට බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ ධර්මය තුළ පිහිට ගන්න බැරි වුණා කියලා තමන් ගැන ලැජ්ජාවට පත් වෙන්න කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉවසීම ගැන අපිට පෙන්නපු දේවල්. කොච්චර බණ ඇහුවත් බණ කියන අය තුළ පවා, බණ අහන අය තුළ, පින්කම් කරන අය, පින්කම් සංවිධානය කරන අය, බෞද්ධ නාමයෙන් ඉන්න ලෝක මිනිස්සු දිහා බලන්න, මේ බුදුහාමුදුරුව පෙන්නපු මේ ගුණධර්ම තමන් තුළ ඇති කරගන්නවා කියන්නේ ලේසිද? අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි ඇති කරගත්ත කෙනා පියවරෙන් පියවර ධර්මාවබෝධය කරා යනවා. අද අපිට වෙලා තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ගමන් කරන්නේ නැතුව ඒ මාර්ගයට මල් පූජා කර කර සාදුකාර දිදී ඒකට පෙරහැරවල් පවත්වනවා, මල් ලිහිනවා, පූජාවල් තියෙනවා. අද අපි එතනින් සතුටු වෙලයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නම් මේ විදිහට මෙන්න මෙහෙම ගුණධර්ම පුරන්න කියලා. අපි ගුණධර්ම පුරන්නේ ඒ කියපු දෙයට සාදුකාර දිදී එච්චරයි. එතනින් නතර වෙනවා. මතක තියාගන්න ටික ටික හරි. ඒකයි බුදුහාඳුරෝ පිරිනිවන් පාන වෙලාවේ, අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙද්දී දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ලිහිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේවත් අකලට සල් මල් පිපිලා බුදුරජාණන් වහන්සේ දෙසට මේ මල් කඩා හැලෙනවා. බුදුරජාණන් වහන්සේ වදලා ආනන්ද බලන්න මේ සිත්පිත් නැති සල්ගස් අකලට මල් පිපිලා බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ලිසිමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. මේ සියල්ලම බුදු කෙනෙක් වෙනුවෙන් කරන පූජාව. නමුත් මේ ඔක්කොටෝම වඩා වටිනාම දේ තමයි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තා නම්, යමෙක් ධර්ම මාර්ගයේ වඩනවා නම් අන්නේ ප්‍රතිපක්ති පූජාව තමයි උතුම්ම බුද්ධ පූජාව බවට පත්වෙන්නේ කියලා පිරිනිවන් පාන්න පෙර බුදුරජාණන් වහන්සේ වදා. ඒ කියන්නේ ආමිස පූජා මල් පූජා කරන එක පූජාවක් නෙමෙයි කියලා නෙමෙයි. ඒවා බුද්ධ පූජාව අතර ඒවා පින් රැස් කරගන්න එදිනෙදා සද්ධා වර්ධනය වෙන බුද්ධ ශාසනය තුළ තියෙන ආමිස පූජා. ආමිස පූජාවෙන් අපිට පින් රැස් වෙනවා. හැබැයි බුදුහාඳුරු අගේ කරන්නේ ප්‍රතිපක්තියේ දෙන්න. පන්සිල් ටික රැකගන්න මහන්සි වෙන්න. පෝයට උපෝසත සීලයක් සමාදන් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ හිතේ හටගන්න රාග ද්වේෂ මෝහාදී කෙලෙස් දිහා නුවණින් දකින්න. ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරලා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න. නෝපන් අකුසල් නෝපදවන විදිහට වීරිය වඩන්න. උපන් කුසල් දියුණු කරගන්න. නෝපන් කුසල් උපදවාගන්න. ඔන්න බුදුවරු පෙන්නලා දෙන මාර්ගය. දවසින් දවස පියවරෙන් පියවර හරි ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම තමන් තුළ වර්ධනය කරගන්න. එතකොට මෙන්න මේ දේ ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ පිණිස වැදගත්මදී ඉවසීම, ඔබේ ජීවිතය තුළ ඉවසීම, කාන්ති, පාරමිතා පුරුදු කරගන්න. පිංගතුනි ලේසි දෙයක් නෙමෙයි. හැබැයි අමාරු දේ ජයගන්න පුළුවන්. අපි ලේසි නෑ කියලා කිව්වට ඒ අමාරු දේ ජයගත් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් ඒ අමාරු දේ එක්කෙනයි දෙන්නයි නම් කරගත්තේ අන්න අපිට හිතන්න පුළුවන් ඒක අමාරුයි, ඔක බුදුහාඳුරන්ගේ කාලෙ විතරමයි, අද නම් හිතන්නවත් බෑ. මතක තියාගන්න එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ඒ අමාරු දේ ජයගත්ත විශාල පිරිසක් හිටියා. සමහර අයගේ ඉවසීම ගැන හිතනකොට ඒ සසර පුරුදු සමහර වෙලාවට උපතින්ම එනේවා කියලා. දැන් බලන්න බුදුහාමුදුරන් කාලේ එක සිදුවීමක් තියෙනවා, තූණ කියලා බ්‍රාහ්මණ ගමක වෙච්ච සිදුවීම. අපි බුදුහාමුදුරු වැඩ ඉන්නකොට දඹදිව හැමෝම බුදුහාමුදුරන්ට මල් ඉහගෙන සාදුකාර දීගෙන එහෙම ගරු කරේ නෑ. දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියනවා. දෙසටක් 62ක් බුදුහාමුදුරුව පහළ වෙනකොට මිනිස්සුන්ගේ විශ්වාස 62ක් තිබුණා. ඔවුන් ඒවා අදහාගෙන පුද පූජා කරගෙන ඒවා ඇත්ත කියලා පිළි අරගෙන හිටපු විශාල පිරිසක් හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්ම මාර්ගය දේශනා කරගෙන යද්දී ඒ අය අතර පින් ඇති බොහෝ දෙනෙක් බුද්ධ ශාසනයට එකතු වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව හැටියට බුද්ධ ශාසනය වැළඳගත්තා. හැබැයි ඒ අය අතර බොහෝ අන්න තීර්ථකයන් ඒ දෘෂ්ටි දරාගත් අය බුදුහාමුදුරන්ට වෛර කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරු ඒ අයගේ හතුරෙක් හැටියට ඔවුන් කල්පනා කරා, පළිගන්න ක්‍රම සැලසුම් කරා. අන්න තීර්ථකය කොච්චර සැලසුම් හැදවද බුදුහාමුදුරු. ඔය අතර බමුණෝ ගොඩාක් බුදුහාමුදුරන්ට වෛර කරා. ඒකට හේතුව බමුණෝ තමයි කුල මාන්නෙන් මහා ඉහළ උසස් පිරිසක් කියලා හිතාගෙන ඉන්න පිරිස. බොහොම මාන්නක්කාරයි. ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් උපතින්ම මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කටෙන් ඉපදිච්චයි කියලා හිතා. ඒක තමයි බ්‍රාහ්මණ ආගමේ උගන්වන. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණ. කෙනෙක් උපතින් වසලෙක්වත් බ්‍රාහ්මණෙක්වත් වෙන්නේ නැහැ. හැමෝම උපදින්නේ එකම විදිහට මව් කුසේ. හැබැයි කෙනෙක්ගේ ක්‍රියාව තුළ එයා වසලේද්ද බ්‍රාහ්මණේද්ද කියන එක තීරණය වෙන්නේ ඔහුගේ ක්‍රියාව, ඔහුගේ සිත, කය, වචනීය මෙහෙවන ස්වරූපයන්. ඕකට වෛර බැඳ බමුණු. ඉතින් දවසක් බුදුහාමුදුරු ග්‍රීස්ම කාලේ බොහොම රස්නේ කාලෙක බොහෝ සංඝ පිරිසක් පිරිවරාගෙන ගම්මාන මැදින් චාරිකා ගමනක් පිටත් වුණා. ඔහොම යනකොට තූණ කියලා බමුණු ගමක් තියෙනවා කැලෑ ගමක, කැලෑ ප්‍රදේශයක. මේ ගම්මානේ හරහා තමයි මේ පාර වැටලා තියෙන්නේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඈතින් වඩිනකොට මේ බ්‍රාහ්මණ ගමේ බමුණන්ට ආරංචි වුණා, ඔන්න අපේ ගම හරහා චාරිකාවක වඩින්න ශ්‍රමණ භවත් ගෞතමයෝ බොහෝ පිරිසක් පිරිවරාගෙන අපේ ගමට වඩිනවලු. හෙට වෙනකොට අපේ ගමට ඔන්න මග එනවා. අපි හොඳ පාඩමක් උගන්නන්න ඕන කියලා ඔන්න බමුණෝ එකතු වෙලා දැන් ඇසීමක් තිබ්බා. ඒ කාලේ ගම්වල ඉඳලා තිනවා වෙනම ගම්පතියු කියලා. අද මේ සාමාන්‍යයෙන් අද ඉන්න ග්‍රාම සේවකලට එහෙම ලොකු බලයක් නෑ. ඒ කාලේ ගම්පති, ඔවුන් තමයි නඩු අහන්නේ, ඔවුන් තමයි දඬුවම් කරන්නේ, ඒ ගමේ බදු අය කරන්නේ. එතකොට වෙනම පුංචි පුංචි රාජ්‍ය වගේ ගමක ඉන්නවා ප්‍රධාන ගම්පතියු. එතකොට මේ බමුණෝ එකතු වෙලා රැස්වීමක් තියලා මේ ගම්පති අන කරා මේ ගමේ කිසිම ගෙදරකින් ඔය ශ්‍රමණ භවත් බුදුහාමුදුරන්ට ඒ කාලේ කියලා තියෙන්නේ අන්න තීර්ථකයෝ ශ්‍රමණ භවත් ගෞතම කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ එක ගෙදරකින් වතුර උගුරක්වත් දෙන්න බෑ, දානෙත් නෙමෙයි වතුරවත් දෙන්න එපා කියලා. දැන් හැමෝම දැන් එකඟ වුණා, හරි අපි දෙන්නෙත් නෑ, අපි දෙන්නෙත් නෑ, අපේ ගමේ එක ගෙදරකින්වත් අපි වතුර දෙන්නෙත් නෑ, කන්න දෙන්නෙත් නෑ, දාන බෙදන්නෙත් නෑ. ඔය අතර තව බමුණු පිරිසක් ඇහුවා, දැන් අපි ගෙවල් වලින් නොදී ඉන්නකොට අපේ ලිංවලින් ගිහිල්ල වතුරගත්තු. ඊට පස්සේ මේ බමුණ කතාව වුණා, ඔය අපේ ගමට ඇවිල්ල උපරිම දවසක් දෙකක් ඉඳල යයි. ආවට පස්සේ හොඳ පාඩමක් උගන්නන්න නම් දින දෙක තුනකට ප්‍රමාණවත් වතුර දැම්ම ගෙවල් වලට ඇද ගනිල්ලා. ඔය ලිං උඩින් පිදුරු දාලා ලිං ටික වහපල්ලා කියෝ. පස්සේ අපිට ඔවා සුද්ධ කරලා ගන්න පුළුවන් කියෝ. ඔන්න බලන්න බමුණ කොච්චර බුදුහාමුදුරන්ට වතුර ටිකක් නොදී හිංසා කරපු මෙවැනි පාපී මිනිස්සු ඒ කාලේ හිටපු හැටි. ඉතින් ඒ විදිහට කරා. එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නේ චාරිකාවේ වඩිනකොට මේ ගමට වැඩියා. ඉතින් බුදුහාමුදුරන්ට කලන්ත හැදුන එක අවස්ථාවක පිපාසයි ආනන්ද පැන් ටිකක් ගේන්න ක්ලාන්තයි කියලා. ආනන්ද හාමුදුරු ගියක් ගියක් ගානේ පාත්‍රය අරගෙන වතුර ටිකක් ඉල්ල ගන්න වැඩියා. කවුරුත් දොරක් හරින්නේ නැහැ. එනවා දකින්නකොට දොර වහ ගන්නවා. එළියටවත් එන්නේ නැහැ. වතුර ටිකක් එක ගෙදරකින් මට ලැබුණේ නැහැ. හිස් පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුහාඳුරු කියනවා ආනන්ද ඔබ ආයමත් යන්න ලිඳක් ළඟට. තථාගතයන් වහන්සේට පිපාසයි කලන්තේ. ආනන්ද හාඳුරු ලිඳ ළඟට ගියා. අනේ ලිඳ පිදුරු දාලා වහලා ඔක්කොම ආපව ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ළිඳේ පිදුරු ගොඩක් දාලා වහලා. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද පිපාසයි ඔබ ආයමත් යන්නේ ළිඳ ළඟට. තථාගතයන් වහන්සේගේ පාත්‍රයේ ළිඳට ලං කරන්න මේ පැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසාමයි කියලා පාත්‍රයේ ළිඳට ලං කරන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා මං කොහොමද මේ අපිරිසිදු වෙච්ච මේ ජලය බුදුහාමුදුරන්ට පූජා කරන්න කියලා හිත හිත ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියපු විදිහටම අර පාත්‍රයේ ළිඳට ලං කරලා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මේ පැන් කියලා හිතනකොට හරිම ආශ්චර්යමත් දෙයක්. අර ළිඳේ පිදුරු ටික උඩට ඇවිල්ලා උතුරලා වතුර උතුර උතුර පිදුරු ටික එහෙම ලිඳෙන් ඉතිරිලා ගියා. වතුර උතුරන්න පටන් ගත්තා. ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා පිවතු බන්තේ පානියම් පිවතු සුගතෝ පානියම් සුගතයන් වහන්සේ මේ පැන් වළඳන සේක්වා තථාගතයන් වහන්සේ මේ පැන් වළඳන සේක්වා කියලා බුදුහාඳුරන්ට මේ පැන් එක පූජා කරා. එදා සිද්ධ වෙච්ච තව සිදුවීමක් තියෙනවා. එක රහතන් වහන්සේ නමක් බොහෝ භික්ෂුන් වහන්සේලා හිටිය මාර්ගඵලලාභී හැමෝටම පිපාසෙ. උන්වහන්සේලා අර ගෙයින් ගෙට පිණ්ඩපාති වැඩියා එක ගෙදරකින් වතුර ටිකක් ලැබෙන්නේ. ඔය අතරේ එක රහතන් වහන්සේ නමක් පිණ්ඩපාති වඩිනකොට උන්වහන්සේට හොඳටම කලන්තේ. එක නිවසක් ඉදිරියේ ඒ නිවස හිටියේ එක තරුණ බ්‍රාහ්මණ බමුණු කාන්තාව. උන්වහන්සේ පාත්‍රය අරගෙන ගිහිල්ලා අර ගේ ඉදිරියේ ඉන්නවා. ගෙයින් එළියට එන්නේ දොර වහගෙන ගේ ඇතුලේ ඉන්නවා මේ බමුණු කාන්තාව. හොරෙන් බලනවා කියාද කියලා. ඔය වෙලාවේ අනේ අර මහරහතන් වහන්සේ අවුරස්මියට එහෙම කලන්තේ හැදිලා අර මිදුලේ ඇදගෙන වැටුණා. අර කාන්තාව බැලුව සද්දයක් නැහැ අන්න ඇති කියලා හිමීට දොර ඇරලා බලනකොට මෙන්න මිදුලේ ඇදගෙන වැටිලා. ඒ වෙලාවේ ලොකු දුකක් ඇති වුණා. මේ දන්නේ මේ හාමුදුරුව කෙනෙක් මේ මහා ගුණ තියෙන කෙනෙක් උන්වහන්සේලා සුපටිපන්න උජුපත් ඕවමකුත් දන්නේ නැහැ. බමුණු කාන්තාව ඒ වෙලේ කල්පනා කරා කමක් නැහැ මොනවා වුණත් මිනිසෙක්නේ. පිපාසෙන් මගේ ගේ ඉස්සරහා කලන්තේ හැදිලා වැටිච්ච කෙනෙක් ඕන දෙයක් වෙච්චද මං වතුර ටිකක් දෙනවා කියලා හිතුවා. ගේ ඇතුළට ගිහිල්ලා භාජනයකට වතුර ටිකක් අරගෙන එළියට ඇවිල්ලා වටපිට බැලුවා කවුරුත් දකීද මේ බමුණන්ගේ නීති සැරයි මැරුම් කන්න වෙන්න පුළුවන් බ්‍රාහ්මණ දනුවන් එක්ක. කවුරුත් පේන්න නෑ. ඉක්මනට ගිහිල්ලා අර පාත්‍රයට වතුර ටික දාලා වතුර ටිකක් මූණටත් තියලා ගෙට ගිහිල්ලා දොර වහගත්තා. අර මහරහතන් වහන්සේ සිහි ආවා. උන්වහන්සේ පැන් වැළඳුවා. එදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා කියන මහණෙනි මේ ගමේ වැඩි වෙලා රැඳෙන්න එපා. බොහෝ පිරිසක් අපාගාමී වෙනවා කියලා මේ ගම්වාසී අපි ඉක්මනට මේ ගමෙන් වෙනත් ප්‍රදේශයකට වඩිමු කියලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩියා. දැන් මේ බමුණු දැන් බුදුහාමුදුර ඇතුළු සංඝයා ගමෙන් වැඩියට පස්සේ හැමෝම එකතු වුණා. දැන් සතුටේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්. දැන් කට්ටිය කියනවා අපේ ගමට අත්තා අපේ ගෙදරට අත්තා අපේ මිදුලේ හිටියා දොර ළඟ අපි දුන්නේ නැහැ කියනවා. දැන් ඔහොම කතා වෙනකොට එක බමුණෙක් කිව්වා මගේ මේ දෑහින් දැක්කා අන්න අසවල් ගෙදර බ්‍රාහ්මණ මේ තරුණ කාන්තාවක් වතුර දෙනවා මන් දැක්කකි වස්රමණයකුට. අපේ බ්‍රාහ්මණ සංහතියටම මේක ලැජ්ජාවක් නින්දාවක්. අපේ ගමටම මේක නින්දාවක් කියෝ. බමුණන්ට විශාල කේන්තියක් ඇතිව. බමුණු අධිකරණය කැඳවල අර ගම්පතියා මේ කාන්තාව ඇදගෙන ඇවිල්ල දැන් ඇහෙන්දුට සාක්කි තියෙනවා. ඒ මොහොතේම තීරණය කරා ගමට වෙච්ච කැලල ගමට වෙච්ච නින්දාව බ්‍රාහ්මණ සංහතියටම නින්දා කරපු නිසා මේ කාන්තාව ගල්ගහල මරන්න ඕන කියලා තීරණය කරා. ඔන්නේ කාලේ ගම්පතිය දීපු දඬුවම්. දැන් ඔබ හිතන්න ඔන්න ඔතනින් ඔබ ඉවසීම තේරුම් ගන්නකො. මේ බමුණු කාන්තාව බුදුගුණ දන්න කෙනෙක්ද? නෑ. මේ බමුණු කාන්තාව ධර්මී ගුණ දන්නවද? ඒත් නෑ. මේ පැන් ටිකක් දීපු වතුර ටිකක් දීපු මේ ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ද? මාර්ගඵලලාභියෙක්ද? බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ මේ සුපටිපන්න උජ්ජපටිපන්න ඥායපටිපන්න සාමීජ ඔයව කිසිම ගුණයක් දන්නවද? ඒත් නෑ. ඒ වෙලාවේ හිතහදාගත් ඇස්වලින් කඳුළු ආව. ලොකු බයක් ඇති වුණා. අනේ මට මැරුම් කන්න වෙනවා. හිතහදාගත්ත කමක් නෑ. මංකරේ හොඳ දෙයක්. මංකරේ යහපත් දෙයක්. මං හිතහදාගන්න ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා හිතහදාගත්ත. ඔන්න බලන්න හිතහදාගැනීමේ දක්ෂතාවය කියන එක සමහර වෙලාවට බනහපු නැති කෙනෙක් තුළ තියෙන්න පුළුවන්. බනහන කෙනාට වඩා ඉවසීම. මේ බණ ඇහුව කියලා ඉවසීම නැති වෙනව නෙමේ. ඔබ බලන්න සමහරලාවට මේ බණහන උපාසකම්මල පුදුම කේන්තියෙන් ඉන්නේ. සමහරට මේ හොඳට පිංකම් කරන අය පුදුම කේන්තියෙන් ඉන්නේ. බණ කියන චරිත අතරත් ඉන්නව එහෙම අය. එතකොට අපිට පේනවා තරහව, කේන්තිය, ද්වේෂ මේ බණ දැනගත්තා කියලා, බණ පොතක් පෙරළුවා කියලා, බණ කිව්වා කියලා, ධර්මයේ දැනගත්තා කියලා ධර්මයේ හිත තුළ තමන් ප්‍රායෝගිකව පුරුදු කරලා නැත්නම් පියවරෙන් පියවර ඒක ඇති කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි සමහර කෙනෙකුට සසර පුරුදු, පෙර සංසාර ඉවසීම පුරුදු කරලා පාරමී පුරණ අය මොකක් හෝ අකුසලයකින් අන්‍ය තීර්ථක අන්‍ය ආගමක ඉපදිලා වෙනත් ගමක ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පෙර සසරේ භාවනා කරපු පිනක් තියෙන්න පුළුවන්. හිත හදා ගැනීමේ දක්ෂතාවය කියන එක අපි නොසිතන සමහර පුද්ගලයෝ උපතින්ම අරගෙන එනවා. ඒක තමයි පාරමී කියන්නේ. ආත්මෙන් ආත්මයට සංසාරේ ඒ ගුණධර්ම වැඩිගෙන 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 නිවන කරා ඒවා පරිපූර්ණ වෙමින් ගමන් කරනවා. දැන් අර බමුණු කාන්තාව ඇදගෙන ඇවිල්ලා ඒ වෙලාවේ මල් මාලාවක් දාලා අත් දෙක ගැට ගහලා දැන් බමුණු එකතු වෙලා ගල් ගහන්න සූදානම් වෙනවා. දැන් ඔබ හිතන්න ඔය වගේ වෙලාවක සමහරු කොච්චර වෛර කරනවා, බනිනවා, අර බමුණන්ටත් බනිනවා, සාප කරයි, මං මැරිලා හරි මුන්ගෙන් පලිගන්නවා, මුන්ට නම් හොදක් වෙන්න එපා මට මේ කරන දෙයට කියලා කී දෙනෙක් හිතනවාද? හැබැයි අර බ්‍රාහ්මණ කාන්තාව කාටවත් වෛර කරේ නැහැ, ද්වේෂ කරෙත් නැහැ. ඇස් දෙක පියාගෙන හිත හදාගත්ත කමක් නැහැ. කොච්චර වේදනාවක් ඉපදුනත් මාව ගල් ගහලා මොන තරම් දුකක් තුල මට මැරෙන්න වුණත් මංකරේ යහපත් දෙයක්, මංකරේ හොඳ දෙයක්. පිපාසෙන් කලන්ත හැදිලා වැටිච්ච මිනිස්සෙකුට වතුර ටිකක් දුන්නේ. මේ දැන් පින ගැන දැනගෙන නෙමෙයි. කර්ම කර්මඵල ගැන ලොකු අවබෝධයකුත් ඒවා දන්නේත් නැහැ. හොඳ නරක දන්නද? සාමාන්‍ය එක බෞද්ධම වෙන්න ඕනේ නැහැ හොඳ නරක දැනගන්න. ඕන කෙනෙක් යහපත් දේවල් හොඳ නරක මේක හොඳයි නරකයි ඒක මිනිස්සු දන්නවා. එතකොට මේ බමුණු කාන්තාව හිත හදාගත්තා. ගල් ගහනකොට හිතන්නේ සාමාන්‍ය ගලක් ගහපු ගම එකපාර මැරෙනව නෙමෙයිනේ. ගල් පහරක වේදනාව, ගල් පහර කාලා මැරෙනකොට මොන තරම් දුකක් වේදනාවක් උපදිනවද? ඒ තුලත් තමන්ගේ ඉවසීම හිත රැකගත්තා. පුදුම ඉවසීම. එහෙම බැරුණා නින්දෙන් පිවිදියා වගේ තවුතිසා දෙව්ලොව විශාල දිව්‍ය විමානයක දෙවි දේවතාවරු පිරිවරාගෙන පහළ වුණා. බලන්න පිනේ විපාක. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා ওই දෙවිවරුන්ගෙන් විස්තර අහගෙන අහගෙන යනකොට මෙන්න මේ දිව්‍යාංගනාව මුගලන් හාමුදුරුවෝ අහනවා, පින්වත් දෙව්දුව ඔබ හරි ලස්සනයි. ඔබේ ශරීරය රත්තරම් පාටයි, ඕසදී තාරකා වගේ ශරීරෙන් ආලෝක විහිදෙනවා. ඔබ සත්‍රුවණෙන් පහළ වෙච්ච ලස්සන දිව්‍ය විමානයක දෙවි දේවතාවරු පිරිවරාගෙන නාට්‍යාංගනාව නැටුම් අර තමන්ගේ පිනට පහළ වෙච්ච දිව්‍ය පිරිස සේනා මොන වගේ පිනක් කළද මේ සැප සම්පත් ලැබුවේ කියලා ඇහුවා. අන්න එතකොට කිව්වා, අනේ ස්වාමීනි, මං ගොඩ පින ගැන දන්න කෙනෙක්වත්, මං ගොඩාක් පින් කරපු කෙනෙක්වත්, මං ධර්මී කාලයක් පුරුදු කරපු කෙනෙක් නෙමෙයි, මං ඒ ගැන දන්නේ නැහැ කිව්වා. මං බමුණු ගමක ඉපදිලා හිටියේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන අපේ ගමට පිණ්ඩපාත වැඩියා. අපේ ගමේ මෙන්න මේ වගේ සිදුවීමක් වුණා. මං පැන් දීලා වතුර ටිකක් දුන්නා කියලා මට මැරුම් කන්න සිද්ධ වුණා. මං හිත හදාගත්තා. මං කරේ යහපත් දෙයක් කියලා හිත හදාගත්තා. ඒ පිනෙන් මට මේ දිව්‍ය විමානේ පහළ වුණා කියලා. එතකොට බලන්න, තමන් කරපු පිනක විපාකේ තමන්ට ලැබිච්ච ආකාරය. ඒ නිසා ඉවසීම කියන එක මහා පුදුම දෙයක්. ඉවසීම නැති වුණොත් රජෙක් වුණත් මහා පින් කරලා තිබුණත් දුගති යන්න පුළුවන්. දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ ඒකනේ. 84,000 විහෙර විහාර හදලා තිබුණත්, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේව ඇසුරු කරත්, ධර්ම සංගායනා කරත්, තමන්ගේ පුතා දුව මොනබුරා ඔක්කොම පැවිදි කරත්, මොන බුද්ධ ශාසනේ මොන තරම් පින්කම් කරගෙන හිටියත් අන්තිම මොහොතේ වැරදුනා ඉවසීම නැතිකම නිසා. එතකොට බලන්න, අර බ්‍රාහ්මණ කාන්තාව ඒ තරම් පින් කරගෙනත් නැහැ, පින ගැන දන්නෙත් නැහැ. හැබැයි සසර පුරා පුරුදු කරපු ඉවසීම මරණ මංචකේ ද්වේෂ හිතක් ඇති නොවන විදිහට තමන්ගේ හිත රැකගත්තා. නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකේ පහළ වුණා. ඒ නිසා මතක තියාගන්න, සුදු ඇඳගෙන හිටියා කියලාම සුගතිය යන්න බෑ. උපාසක වෙස් ගත්තා කියලා සුගතිය යන්නත් බෑ. උපාසක විතරක් නෙමෙයි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුරු පොරවගත්තා කියලා එහෙම සුගතිය යන්නත් බෑ. අවශ්‍ය දේ ඉවසීම, කරුණාව, මෛත්‍රිය. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ තියෙන ගුණධර්ම තමන් තුලයි ඇති කරගන්න ඕන. තමන්ගේ ජීවිතයේ තුල පියවරෙන් පියවර පියවරෙන් පියවර ටිකෙන් ටික මේ ගුණධර්ම ඇති කරගන්න පුළුවන් කෙනා ජීවිතේ ජය ගන්නවා. ධර්මාවබෝධය කරා පියවරෙන් පියවර ජීවිතේ සකස් කරගන්න. තේ ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් වේවා. තමන් තුළ ඉවසීම කන්ති පාරමිතාව, පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට වඩාගන්න, දියුණු කරගන්න. මේ ධර්මානුශාසනාව ඔබට ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.